ඔබතුමාට විනාඩි 15ක් වෙන් වී තිබෙනවා.
මුලාසන රුඩ ගරු මන්ත්‍රීතුමනි, 2017 අයවැය විවාදයේදී ශීර්ෂාංක 1 සිට 25 දක්වා ශීර්ෂ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්න විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ සභාගර්භයේ සිටින අවස්ථාවේ මට ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. 2016 අයවැය විවාදයේදී ගරු මන්ත්‍රීවරු මේ සභාගර්භයේ කරපු කතා පිළිබඳව මගේ අවධානය යොමු කරනවා. මේ සභාවේ අවධානය. එදා අලුත් පළවෙනි අයවැය විවාදයේ මන්ත්‍රීවරු විවාදයට සම්බන්ධ වෙද්දී ආණ්ඩු පක්ෂයේ මැති අමිතිකොල්ල හැමෝම කතා කරේ සරල ජනාධිපතිවරයෙක්, සරල අගමැතිවරයෙක්, දූෂණයෙන් තොර ආණ්ඩුවක්, ඒ වගේම නාස්තිය පිටු දැකලා ජනතාවට සහන දෙන අයවැයක් ලබා දෙන්න කටයුතු කරනවායි කියන කරුණු කාරණා මේකේ ගැඹුණා. අපි ඒ කතාවල තව ගැඹිච්ච දෙයක් තමයි මූලාසන ගරු මන්ත්‍රීතුමනි, ඊට පෙර ආණ්ඩුවේ ගරු ජනාධිපතිවරයා එතුමාට වෙන් කරපු මුදල් ඒ ආයතන දෙපාර්තමේන්තුවට ගණනය කරලා ඒක දවස් 365න් බෙදලා මෙච්චර හොරා කන්න මුදල් නාසි කරා කියලා කියන්න ඒ ආණ්ඩුවේ ඇමතිවරු ලොකු උත්සාහයක යෙදුණා. දැන් මේ අයවැයේදී 2016 අයවැයේදී ජනාධිපතිතුමාට ඉතා අඩු මුදලක් දීලා ඒක සරල ජනාධිපතිවරයෙක් නිසා මෙතුමාට මුදල් අවශ්‍ය නැහැ කියන කාරණාව කියලා ඒ නිසා මේ මුදල් අඩු වෙලා තියෙන කියන කාරණාවත් ඉදිරිපත් කරලා රටට පෙන්නුවා. මම හිතනවා ඒක හිටපු ඉන්න ජනාධිපතිතුමාගේ නොමග ඇවිමක් කියලා. මොකද විධායක ජනාධිපතිවරයෙක් හැටියට තමන්ට කරන්න තියෙන කාර්යභාරය කරන්න අවශ්‍යයි. මුදල් නොමැතුව ඒ කාර්යභාරවල් කරන්න බැහැ. නමුත් ආණ්ඩුවේ මුදල් අයවැයේදී ජනාධිපතිතුමාට එදා මුදල් ඉතාමත්ම අඩුවෙන් ලබා දීලා තිබුණා. අඩුම වශයෙන් මේ අවුරුද්ද මේක ලබා දීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. මොකද විධායක ජනාධිපතිවරයා හැටියට සුසු ප්‍රේමජාත ඇමතිතුමා පැහැදිලි කර විදිහට එතුමා කරන්න ඕනේ කාර්යභාරයට මේ මුදල් අවශ්‍යයි. හැබැයි අපි කියන්නේ යන්නේ නැහැ මේක වැඩි කරගන්න මෙච්චරයි මේ අනුව 360න් බෙදලා දවසකට මෙච්චරයි මේක හොරා කන්න මේක ගන්නවයි කියලා අපි කියන්නේ නැහැ. මොකද ජනාධිපතිවරයෙක් හැටියට එතුමාට කටයුතු කිරීමට ඒක අවශ්‍ය නිසා. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, ඒ වගේම දූෂණය නාස්තිය පිටු දකින්න කටයුතු කරනවායි කිව්වා. අද මේ අයවැය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය ටීවී වල ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න පටන් ගන්න තියෙනවා. මේක සාධාරණීකරණය කරන්න වැට් එක සාධාරණීකරණය කරන්න මුදල් දාලා තියෙනවා. මෙව්වට වැය වෙච්ච මුදල් ප්‍රමාණය කොපමණද කියලා අපිට දැනුවත් වෙන්න අවශ්‍යයි. අද මේක කරන්න හදන්නේ මොකද්ද? පහුගිය රජය ගත්ත ණය පියවන්න අවශ්‍ය නිසා තමයි ජනතාවගෙන් වැට් එක ගන්න කියලා. මම ගරු ජනාධිපති ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි, මහා බැංකු වාර්තාව අනුව මම පසුගිය කාලේ ගත්තත් එක්කවත් එක්ක 1977 ණය බර ජාතික ආදායමෙන් 68.6යි. ඒ වගේම 77 ඉඳන් 94 වෙනකොට මේ වකවානුවේදී පෞද්ගලීකරණය කරමින් තිබිච්ච අවස්ථාවක් රාජ්‍ය ආයතන 94 වෙනකොට 95%ක් දක්වා මේ ණය බර ජාතික ආදායමෙන් 96.95% දක්වා වැඩි වෙලා තිබුණා. 2002 100% පන්නලා තිබුණා. 2002 ඉඳන් 2004 වෙනකොට 100%, 102%. මේ වකවානුවේදී පෞද්ගලීකරණය කරමින් තිබිච්ච වකවානුව. හැබැයි 2005 ඉඳන් 2015 කාලේ වෙනකොට පෞද්ගලීකරණය රැතිත තියලා 2015 ජනවාරි වල වෙනකොට 77.7%. ණය බර අඩුවීමක් අපි එතන දකිනවා. ඒ වගේම 2015 ජනවාරි සිට මේ දක්වා විදේශ වෙළඳපොලෙන් පමණක් ඇමරිකන් ඩොලර් බිලියන 3.6ක ණය ප්‍රමාණයක් අරගෙන තියෙනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි. 2014 අවසානයේදී ණය ප්‍රමාණය බිලියන 7391යි. 2015 අවසානයේදී 8503යි. 2016 ජූනි වෙනකොට 962යි. එහෙමනම් මේ වැඩිවීමත් එක්ක එහෙමනම් මේ ණය අරන් තියෙන්නේ පහුගිය රජයේ ණය බෙදන්න බෙදගන්න නොවන කියන එක මේක සනාථ වෙන්න ඕනි. මේ බොරු කියලා
point of order දරු මුදල් අමාත්‍යතුමා
සර්, මේ කතා කරන විෂය මේ මේ වැසිසට අදාළ නොවුණත් මේ කියන එක අමූලික බොරුවක්. අපි ඊයේ කිව්වා මහින්ද රාජපක්ෂේ කාලේ ඒ කරපු අනවශ්‍ය වියදම්වල ප්‍රතිවිපාකේ තමයි 2015 අපිට ගෙවන්න තියෙන්නේ. ඒවා දන දන මේ නොමග යන ප්‍රකාශ ස්ථාවර නියෝග 24 යටතේ පාර්ලිමේන්තුවට බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ සඳහා මේ පළාත් සභාවක් නොවේයි. මේ පළාත් මම පොයින්ට් ඕවර් එකේ ඉන්නේ. මේ පළාත් සභාවක් නොවේයි. ඉතින් ඒ නිසා මම වගකීමකින් කියනවා කරුණාකර සැබෑ තත්ත්ව ප්‍රබේව කරන්න අපි ඊයේ පෙන්නුව කොහොමද හොරකම් මේ නිසා අපිට තියෙන ප්‍රතිවිපාකේ මොකද්ද කියලා.
හොඳයි.
මහින්ද රාජපක්ෂේ හොරකම් ගැන කතා කරනකොට හොරකම් ගැන මහින්ද ආනන්ද අමතුමා කිව්වා. ඒවා කියලා තියන්නේ. ඒවා ගැන අහගන්න. පොඩ්ඩක් ඉන්න කතානකර කියන දේ අහගන්න මහත්තුමා.
ඔබතුමා
ඒක නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි
මන්ත්‍රීතුමා කතාවට බාධා කරන්න එපා.
අපි පස්සේ දෙනවා.
මන්ත්‍රීතුමාලා කතා
කොහොමද කියනක විගණනාධිපතිවරයා විසින් පැහැදිලි කරලා තියෙනවා. ඒවා ඉස්සරහට ගනි. ටොප් 10 එක ගැන ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂ ඉදිරිපත් කරනවා. එතකොට අහගන්න. ඔබතුමාලා හොරකම් කරන්නේ නැහැ කියලානේ බලයට ආවේ. එතකොට ඒ ගැන කතා කරන්න. ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම වියදම් අඩු කරනවායි කියලා මේ ආණ්ඩුව බලයට පත් කරගෙන ආවේ. එදා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් විදුලි බල අමාත්‍යාංශයේ පත්වීම් ලබා දෙනකොට ලක්ෂ 160ක් ඒ උත්සවය සඳහා පමණක් වියදම් කරන්න එදා කටයුතු කරලා තිබුණා. ගරු මූලාසන නඩුවට මන්ත්‍රීතුමනි,
කද පොයින්ට් ඔෆ් ඕඩර් එක මන්ත්‍රීතුමා
65ක උඩ
ඊළඟට පොයින්ට් ඔෆ් ඕඩර් ඔබතුමා කතා කරන්න. ප්‍රසන්නතුක මන්ත්‍රීතුමා
අහින්න නැතුව
ගරු මූලාසන නඩුවට මන්ත්‍රීතුමනි, මං හිතුවේ පිස්සෝ ඉන්නේ අංගන විතරයි කියලා ඒ පැත්තේ ඉන්න බව දැනගත්තේ දැන්. ගරු මූලාසන නඩු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ අවධානයට මෙතන කරු ජනාධිපතිතුමාත් ඉන්න නිසා අපේ උදේකම් අපි ලැබෙත්තුමා කිව්වා වගේ විධායක බලතල තියෙන ජනාධිපතිවරයෙක් හැටියට එතුමාට මේ මුදල් ප්‍රතිපාදන අවශ්‍යයි කියන අපි පිළිගන්නවා. අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී. දැන් පහුගිය දවස්වල එතුමා ප්‍රකාශයක් කර ආබාධිත රණවිරුවන්ට පහර දීම සම්බන්ධව එතුමා හිතියා නම් ඒක වෙන්න සිද්ධ වෙන්න දෙන්නේ ඉඩ දෙන්නේ නැහැ කිව්වා. එහෙමනම් ඒක ලොකු වතන එතන ඊළඟට හිටිය අගමැතිවරයා. එහෙනම් ඒකට වග කියන්න ඕනි අගමැතිවරයාද කියන ගැටලුව අපිට තියෙනවා. ඒ උපදෙස් දුන්නේ එතුමාද කියන එක. ඒ නිසා ලෝකේ කිසිම රටක ආබාධිත පුද්ගලයෙකුට පහර දීමක් සිදු කරන්නේ නැහැ. ඒක කරේ මේ ආණ්ඩුවේ පොලිසිය විතරයි. ඒ නිසා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, රණවිරුවන් ඒ රකීම ඔවුන් ආරක්ෂා කිරීමට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සියලුම රජයන්වල වගකීමක්. එල්ටීටී අවුරුදු 30ක දරුණු යුද්ධය අවසන් කරලා අත්පා අහිමි වෙලා ඒ රණවිරුවන් වෙනුවෙන් අපි විසින් ගත යුතු පියවරවල් ගන්න ඕනේ. ගරු ජනාධිපති තුමාගේ අවධානය යොමු කරනවා ඒ රණවිරුවන් සඳහා. මේක රණවිරුවන්ට පසුගිය කාල තරම් සලකුවේ ආණ්ඩුවක් නැහැ. ඒ නිසා ඒ වගේම එල්ටීටී කාර්යන්ටත් දෙවනවා. එල්ටීටී කාර්යන්ටත් දෙවනවා. ප්‍රභාකරන්ට කියන්නේ මිනි මරුවටත්. ඒක නිසා ගරු පහුගිය දවස්වල අපි දැක්ක විදේශ ඇමතිවරයා කුවත්පත්ක සාකච්ඡාවකදී කියලා තියෙනවා අතුරුදාන් වූවන් පිළිබඳව කාර්යාංශය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අපි එදා මේක නවත්තන්න උත්සාහ ගත්තා. නමුත් අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඊට පස්සේ අපි නම් කිව්වා අද එතුමා කියනවා ඒක ජනාධිපතිවරයාගේ අත්සන්ට යොමු කරලා තියෙනවායි කියලා. ඔබතුමා ඉතිහාසගත වෙනවා. ඉතිහාසයේ තියෙනවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී පොලිස් බලතල ලබා දෙන්න හිටපු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාවත් ප්‍රේමදාස මහත්තයාවත් චන්දිකා කුමාරතුංග මැතිනියවත් මහින්ද මහත්තයාවත් ඔබතුමාත් අද වෙනකන් අත්සන් කරලා නැහැ. එහෙමනම් ඒ කාර්යාංශය සම්බන්ධව කටයුතු කරද්දී ඔබතුමා මේ රටට ආදරය කරන මිනිස්සු, මේ රට පාවා දෙන මිනිස්සුන්ගෙන් නෙමෙයි රටට ආදරය කරන මිනිස්සුන්ගෙන් උපදෙස් අරගන්න, අරගෙන මේකට අත්සන් කරනවද නැද්ද කියන තීන්දුව ගන්න. අයි ඉතිහාසගත වෙනවා ඔබතුමා කවදා හරි මේක අත්සන් කර රණවිරුවන් දඩයක්කම් කරපු රණවිරුවන් පාවා දීපු නායකයෙක් හැටියට ඒ බෝලේ ඔබතුමාගේ මේසෙට දාලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කොමිෂන් සභාව පිළිබඳව කතා කරනකොට කොමිෂන් සභාව ස්වාධීනද කියන එක මේ අද අපි හැමෝටම තියෙන ගැටලුවක්. මම දැක්කා ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයකුත් ස්වාධීන කොමිෂන් සභාවල්. මම නැවත නැවත කියන්න ඇව්වා මේ සභාවේ කියවෙච්ච නිසා. ඒ නිසා අද ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳව එක එක්කෙනාගේ එක එක මත තියෙනවා. මම විශ්වාස කරන ස්වාධීන කොමිෂන් සභාව හරහා ඒව හරියට ක්‍රියාත්මක වෙනවා නම් රටට හොඳක් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ ස්වාධීන කොමිෂන් සභාවලට නිලධාරීන් පත් කරන්නේ කොහොමද? ව්‍යවස්ථාදායක සභාවේ. මේ ව්‍යවස්ථාදායක සභාවේ කවුද ඉන්නේ? මේ 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිතුමා පත් කරන්න උදව් කරපු සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ කණ්ඩායම. සිවිල් සමාජවලින් 3 දෙනා ඉන්නේ. එතකොට ඒ අය පත් කරහින් පස්සේ මේකෙන් පත් කරන නියෝජිතයන්ගේ සාධාරණයක් හිටු වෙයිද කියන කාරණාව තියෙනවා. අපි දැක්කා උදේගම්මන්පිල ඇමතිතුමා කිව්වා අර සිල් බෙදගත් ඇමතිවරයෙක් ගැන. එතුමා පත් කරනකොට පොලිස්පතිවරයා එතුමා එතන යම් බලපෑමක් ඇති කරන්න ඉඩ තිබුණා. ඉතින් ඒ වගේ කරුණු කාරණා පිළිබඳවත් ඔබතුමාලාගේ අවධානය යොමු වෙන්න ඕනේ. ඒ වගේම මැතිවරණ කොමිසම සම්බන්ධව අද මැතිවරණ කොමිසමේ නියෝජිතව කියන කරුණු කාරණා පිළිබඳව ඔබතුමාලාගේ අවධානය අපි යොමු කරන්න ඕනේ. මම දැක්කා මේ මෙතන තියෙන මම මේව සභාගත කරනවා. මැතිවරණ නොපත්වන ස්වාධීන මැතිවරණ කොමිසමක්. කොමිසමේ සමාජිකයන් මැතිවරණ කොමිසම ස්වාධීන රැඳ ගලව එක මේක මේ සම්බන්ධව ස්වාධීන කොමිෂන් සභාවේ සභාපතිතුමා ඒක නියෝජිතවරු මේ ස්වාධීන කොමිෂන් සභාව මැතිවරණ කොමිසම ස්වාධීනද කියන ගැටලුව ඉතුමන්ලාටමත් ගැටලුවක් කියන එක මේක පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මට කාලය කෙටි නිසා මම දිගින් දිගටම කතා කරගෙන යනවා කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම අද මුදල් කොමිසම පිළිබඳව අද මුදල් කොමිසමෙන් මේක පැහැදිලිව කියනවා. මුදල් කොමිසමේ වගකීම් මොකද්ද කියලා මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ හා උපදෙස් මත පළාත් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් අරමුදල් රජය විසින් වාර්ෂික පළාත්වලට වෙන් කරනු ඇත. රජ මගින් වාර්ෂිකව පළාත් වෙත ප්‍රදානය කරන ලබන අරමුදල ඒවා බෙදා වෙන් කිරීම පිළිබඳව පළාත් මූල්‍යකරණය පිළිබඳව අධිකාරී ජනාධිපතිතුමා විසින් කොමිෂන් සභාවට යොමු කරන ලබන ඕනෑම වෙනත් කරුණක් පිළිබඳව කටයුතු කිරීම. දැන් ගරු මන්ත්‍රීතුමනි, මේ මුදල් කොමිසම ක්‍රියාත්මක වෙනකොට පළාත් සභාවේ අවශ්‍යතාවය මේ මුදල් කොමිසම හරහා ඉටු වෙලා තියෙනවද කියන කාරණාව ගැටලුවක් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ මේ අයවැය විවාදයේදී බස් පළාත් සභාව වලට ගිය අවුරුද්දට වඩා විශාල වශයෙන් මුදල් අඩු කිරීමක් කරලා තියෙනවා. පළාත් සභාවලට බලය දෙන්න ඕනි කියලා කතා කරන මේ ආණ්ඩුව බස්නාහිර පළාතේ 2016 මූලධන වියදම් සඳහා මිලියන 4100ක් දීලා තිබුණා. හැබැයි 2017 වෙනකොට මිලියන 1646.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩියක් තිබෙනවා.
1646 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට මේ මූලධන වියදම් කියන්නේ සංවර්ධනය කරන සඳහා යොමු කරන මුදල්. මේ මුදල් නැතුණාම පළාත් සභාවල් සුදු අලිය බවට නැවත වතාවක් පත් වෙනවා. ඒ වගේම පුනරාවර්තන වියදමුත් එහෙමයි. 2016 මිලියන 21යි 2017 වෙනකොට මිලියන 14 දක්වා අඩු වෙලා තියෙනවා. නිලධාරීන්ට වැඩ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පළාත් සභාව සුදු අලියෙක් කියලා හංවඩුවක් ගහන්න පුළුවන්කම ලැබෙන්නේ. පළාත් සභාවලින් විශාල කාර්යභාරයක් කරනවා. ඒ නිසා මේ මුදල් කොමිසම මැදිහත් වෙලා මේ ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය පියවරවල් ගන්නවාද කියන ගැටලුව තියෙනවා. මෙතනදී අපි වැදගත් දේශපාලන කාරණාවක් මතු කරනවා කරු මන්ත්‍රීතුමනි. උතුරේ පළාත් සභාවට විතරක් සම්පූර්ණ මුදල් දෙනකොට අනික් පළාත් අටේම මුදල් අඩු කරලා තියෙනවා. පළාත් පාලන ආයතන විසිරුව හැරලා පළාත් පාලන දුර්වල කරලා තියෙනවා. ඒ වගේම පළාත් සභාත් තියෙන්නේ ජනාධිපතිතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහමැතිවරුන් ඉන්න තැන. ඒ තැන තියෙන මුදල් ටික අඩු කිරීම හරහා පළාත් සභාවට වැඩි කරන්න බැරි වුණාම අපකීර්තියට පත් වෙන්නේ ජනාධිපතිතුමා. ඒ නිසා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ මේ මුදල් වෙන් කිරීම පිළිබඳව. ඒකෙන් පැහැදිලිවම පේනවා ජනාධිපතිවරයා නොදැනුවත්වම මේ මුදල් ලබා දීම පිළිබඳව. මම දැක්ක පහුගිය දවස්වල පළාත් සභාවවල ප්‍රධාන ඇමතිවරු ගිහිල්ලා ජනාධිපතිවරයා මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා මේ අයවැයේදී දෙමළ සංධානයේ මන්ත්‍රීවරු පක්ෂ අතුෂ්ණ ගැන අපිට ගැටලුවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණය, ඔවුන්ගේ අවශ්‍යතා මේ ආණ්ඩුවෙන් කරන නිසා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරන ජනාධිපතිවරෙක් ඉන්න එතුමාගේ නායකත්වය යටතේ තියෙන පළාත් සභාවල් වල ප්‍රධාන ඇමතිවරු ඉන්න පළාත් සභාවල් වලට මේක නිහිතිලි ක්‍රම කරන්නේ ඒ පක්ෂයේ ඒ ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිවරුන්ට මේ අයවැයේදී මේකට පක්ෂ අත උස්සන්නේ කොහොමද කියන ගැටලුව අපිට තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඇමතිවරු මැදිහත් වෙලා මේ මුදල් ප්‍රමාණය වැඩි කරන්න කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. කරු මුලාසන නඩු මන්ත්‍රීතුමනි වන්දන ඔබතුමා ඔළුව හොල්ලමින් කාලය අවසන් තියෙනවා. ඒ නිසා ඔබතුමාට ගරු කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. ගරු මුදල් ඇමතිතුමා
අන්තිමට කිව්වේ මුදල් දීලා නැහැ කියලා. පළවෙනි වතාවට 2015-16 තමයි 100%ක් පළාත් සභාවලට මුදල් දුන්නේ. රාජපක්ෂ කාලේ තමයි මේකේ 75%කට අඩු කළ කටයුතු කරේ. මේ මේගොල්ලෝ දන දන කතා කරනවද නැද නොදැනුව කතා කරනවද කියන එක තමයි මට තියෙන දුක. පළවෙනි වතාවට 100%ක් පළාත් සභාවලට දීලා තියෙනවා. මේකයි වෙනස. මේ නොදන්නා කරුණ බොරුවට කියනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය තේරුම් ගම්
දුන්නා. අයවැය විවාදේ නිසා ගරු මුදල් ඇමතිතුමාගේ මැදිහත් වීම අගය කරනවා. වඩාත් හොඳයි ගරු මුදල් ඇමතිතුමාට පුළුවන් නම් ඒවා ලැබෙන අවස්ථාවකදී සංඛ්‍යාලයකන එක්කම ඉදිරිපත් කරන විට මේ සභාවේ සහ රටේ අවධානයට ලබා ගන්න පුළුවන්. ඔබතුමාගේ මැදිහත් වීම අගය කරනවා. ගරු විජිතමුණි සොයිසා ඇමතිතුමා
මුලාසනේ මන්ත්‍රීතුමනි මම සතුටු වෙනවා අපේ ප්‍රසන්න රණතුංග අපේ ගරු මන්ත්‍රීතුමා හිටපු මහා ඇමතිතුමා කතා කරාට පස්සේ කතා කරන්න ලැබීම ගැන. එතුමා එතුමාගේ පියා එක්ක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. එතුමා හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. එක දවසේ එතුමයි මමයි මේ පාර්ලිමේන්තුවේ නොනවත්ව කතා කරලා ඔසවාගෙන ගිහලා අර ඉස්සරහ තියෙන පඩිපෙළේ වාඩි කෙරෙව්වා. අපි විපක්ෂයේ ආණ්ඩු ලබා ගැනීම සඳහා එහෙම අරගල කරපු පවුලක පුරුකක්. ඉතින් එතුමා කවදාකවත් පක්ෂය ඍජුව හෝ වක්‍රව පක්ෂය කඩන්න කටයුතු කරේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒ ගැන ඊට වඩා කතා කරන්න. මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ රටේ අහිංසක දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ ඇස්මස් ඉස්ලේ ඇට නහර ජීවිත පූජා කරලා භාර්යාවන් වැඳබුවන් බවට පත් කරලා, ඒ වගේම මුලාසනේ මන්ත්‍රීතුමනි දෙමව්පියන්ට දරුවන් අහිමි වෙලා ආබාධයන් බවට දහස් ගාණක් පත් වෙලා, ඒ වගේම නිවස්නවල දහස් ගාණක් ඒ ආබාධිතයන්සේ ජීවත් වෙන අතර මේ යුද්ධය සහ ඒ යුද්ධය උච්චතම අවස්ථාවේ මුලාසනේ මන්ත්‍රීතුමනි මේ රටේ ආරක්ෂක වැඩ බලන ආරක්ෂක ඇමති ධූරයේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමා කියන එක මම මතක් කරනවා පළමුවෙන්ම. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ විශේෂයෙන්ම අපේ සරත් වංශේක මැතිතුමා. මම ඒ කාලේ බන්ධනාගාර පුනරුත්ථාපන ඇමති. මගෙන් දවස ගානේ අහනවා මේ බන්ධනාගාරේ ඉන්න අපේ ෆීල්ඩ් මාෂල් තුමාගේ සැපසනීප රටේ එක්කෙනෙක්. එනාද අධිකරණයේ නියෝග ලැබුණා එතුමට ඇඳක් දෙන්න කියලා. මම බන්ධනාගාර නිලධාරීන්ට එදා කතා කරලා කිව්වා රාජ්‍ය ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා හැටියට කරුණාකරලා තමුන්නාන්සලා බිම වාඩි වෙලා නැගිටින්න. මෙතුමා මේ බඩවැල් ටික එළියට දාගෙන මෙතුමා බොහොම අමාරුවෙන් මේ රට වෙනුවෙන් සටන් කරපු නායකයා. එහෙමනම් යුද හමුදාවේ නායකයා, අනදෙන නිලධාරියා. ඉතින් මොහුට මේක මහා ලොකු ව්‍යාපෘතියක්. බිම නිදාගන්න එක, බිම වාඩි වෙන එක, ඇඳක් දෙන්න, පුටුවක් දෙන්න, මේසයක් දෙන්න. ඔබතුමාගේ ආසනයේ තෙවරප්පෙරුව මන්ත්‍රීතුමාටත් මම හිරගෙදරට ගිහිල්ලා දේශපාලන හිරකරුවෙක් හැටියට පුටුවක්, මේසයක්, කොළ ටිකක්, ඇඳක් දෙන්න අපි එදා කටයුතු කළා. එනිසා මේ සාධාරණය අපි ඉෂ්ට කරලා තියෙනවා. අපි 88-89 භීෂණ කාලේ ආණ්ඩු ගන්න මෙතුමල්ලගේ පියාලත් එක්ක අපි එදා කොහොමද අපි දේශපාලනය කරේ? ඒ දේශපාලන සටන් වල නායකත්ව දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒ වගේම අපි දන්නවා අපේ සහෝදර SP දිසානායක ඇමතිතුමාලා අපි එදා කරපු අරගලේ. එනිසා සාමය වෙනුවෙන්, සමෘද්ධිය වෙනුවෙන් හැමදාම පෙනී හිටපු නායකයෙක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මම කියනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අපි දන්නවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විශාල වැඩ කොටසක් කරා, අපි ඒක නෑ කියන්නේ. ඒ වැඩ කොටසට ගෞරවය ඔහුට හිමි වෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් එතුමට බැරි වුණා ඒ යුද්ධෙන් පස්සේ සංහිඳියාව ඇති කරන්න, දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනය නිසලස ඉෂ්ට කරන්න එතුමට බැරි වෙච්ච නිසා. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු, මේ රටේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමගියෙන් සාමයෙන් ජීවත් වීමේ අවස්ථාව ලබා දීම අපේක්ෂා සහගතව යුද්ධෙන් පස්සේ මේ රටේ ජනතාව බලාගෙන හිටියා. නමුත් ඒ අවස්ථාව උදා වුණේ නැහැ. ඇයි උදා නොකළේ? උදා කළේ නැත්තේ මම කියනවා අර ගම්මන්පිල මෙතුමා වගේ අර ඒ එතුමා ගාව හිටියා වඳුරෝ ටිකක්, මෝඩ වඳුරෝ ටිකක්. අර කිව්වා එතුමා කිව්වා අර රජ්ජුරුවන්ගේ ඇඟේ මැස්ස වැහුවාම කඩුවෙන් ගහනවා කියලා. ඒ මෝඩ වඳුරෝ ටික තමයි එක්කෙනෙක් බේරුවල ගිනි තියනවා, තව එක්කෙනෙක් තව තැනක ගිනි තියනවා, තව හාඳුනමක් රෙද්ද උස්සගෙන ගිහිල්ලා තාම මොනවාරි කියන මට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. මෙවර රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. ඒක නිසා බුද්ධ ශාසනයට, ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපු නිර්මල ධර්මයට අගෞරව වෙන ආකාරයට මේ රටේ සමහර භික්ෂුන් වහන්සේලා හැසිරුණා. ඒ නිසා ජාතික සමගිය නැති වුණා. ඒ ලබාගත් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ඉදිරියට ගෙන යන්න ශක්තිය දුන්නේ නැහැ එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. අන්න ඒ වෙලාවේ තමයි මෛත්‍රීපාල සිරිසේන අපේ වර්තමාන ජනාධිපතිතුමා බිත්තියට හේතු කරේ. එතුමාගේ දැසට කඳුළු නැගුණා. එතුමා බිත්තියට හේතු කරා. මේ ඇමති මණ්ඩලය, තමුන්නාසල දන්නේ නැති තමුන්නාසේ කාලේ මහ ඇමති, මේ ඇමති මණ්ඩලය බිත්තියට හේතු කරා. මුලාසනේ මන්ත්‍රීතුමනි බිත්තියට හේතු කරාම අඩුම ගානේ අත් දෙක හරි දිගාරිනවා. එහෙම තමයි, එහෙම දිගාරිලා තමයි මේ දිගාරුනේ. ඒ දිගාරිල ලේසි නෑ. ඒ දිගාරිල මුළු ඡන්ද වලින් 52.28% කීයද? 62,11,162 ඡන්ද ලබා දුන්නා. ඡන්ද ලබා දුන්නේ මේ රට නිවැරදි මාවතකට යොමු කරන්නමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. මේ රටේ සංහිඳියාව ඇති කරන්න, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න, මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, නිදහස් ආයතන පවත්වාගෙන ගිහිල්ලා දැන් බලන්න. දැන් කිව්වා මේ PSOට පොලිස්පතිකම දුන්නේ නැහැ කියලා. හරි දුකෙන් කිව්වේ කවුද? ගම්මන්පිල මෛතුමා. PSOට ජනාධිපතිතුමාගේ වික්‍රමසිංහ PSO මහත්තයාට පොලිස්පතිකම දුන්නේ නැහැ කියලා. ඒකෙන්ම පේනවා මුලාසනේ මන්ත්‍රීතුමනි ඉතාමත්ම සාධාරණ විදියට, ඉතාම නිහතමානීව ඒ මේ විවස්ථාදායක සභාවනේ, විවස්ථාදායක සභාවට ඒ අවශ්‍ය පුද්ගලයා තෝරන්න අයිතිය දීලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මම කියන්න මේ වෙන් කරපු මුදල් 2017 ඇත්ත වශයෙන්ම ගිය අවුරුද්දේ අඩු මුදලක් වෙන් කරා. ඒ ගිය අවුරුදු තිබුණු ජනාධිපතිතුමාගේ කාර්යයන් 20ට අමතරව තව විශේෂ ව්‍යාපෘති පහක් ආරම්භ කරලා තියෙනවා. ඒ විශේෂ ව්‍යාපෘති පහ මොකද්ද? වකුගඩු රෝගේ. ඒ විශේෂ ව්‍යාපෘති පහට වෙනව මුදල් අවශ්‍යයි. මම මහ ඇමති කාලේ අපේ මහ ඇමතිතුමා දන්නවා මට තිබුණ අර මුදල් පහ මොකද්ද? ග්‍රාමීය සංචාරක අරමුදල තිබුණා, එතකොට සංස්කෘතික අරමුදල තිබුණා, ප්‍රධාන අමාත්‍ය අරමුදල තිබුණා, ෆ්ලෙක්සිබල් ඇමවුන්ට් කියලා එකක් මම හදාගත්තා නම්‍යශීලී අරමුදල කියලා. තේරෙනවද? දොර ග්‍රාමීය සංචාරක අරමුදල ප්‍රත්‍යන්ත ප්‍රාන්තවලට ගියාම මහ ඇමති හැටියට ඉල්ලුවම දෙයක් දෙන්න. ඉතින් මේ ජනාධිපතිතුමාට 62,00,000 මේ රටේ ජනතාව ඡන්ද දීලා, එතකොට දිනුවට පස්සේ ඉතින් ඔක්කොම හේතු වෙනවනේ. එහෙමනේ ක්‍රමේ නේද? බලයේ දිනනකොට එහෙම තමයි. ඒක නිසා හැමෝම ඉල්ලනවා ජනාධිපතිතුමාගේ.
අර එලා තොරෙන් ගිහින්
තේරෙනාද? හරිද? හොරෙන් පොඩි ඩීල් ගහනවා. ඒක වෙනම දෙයක්. තේරෙනාද? එහෙම තමයි. ඉතින් මේ හැමදේනම ඉල්ලනකොට ජනාධිපතිතුමා වෙස්සන්තර වගේ දෙන්න ඕනේ. මෙතුමට මේ මුදල් වෙන් කරපු එක වැඩියක් නැහැ. මේක මම නම් හිතන්නේ අඩුයි කියලා. හැබැයි ඒක ප්‍රසන්න රණතුංග අපේ මන්ත්‍රීතුමත් ඒක කිව්වා. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඔබතුමාගේ ඉතින් මේ ව්‍යාපෘති ගැන මම කියන්න යන්නේ නැහැ. මට තියෙන ප්‍රශ්නේ තමයි නියම පරිසරයේ බිහුණාට පස්සේ නියම නායකයා බිහි වෙනවා. ඒක ඇත්ත. අපි දන්නවා දෙවනි රාජසිංහ රජතුමාගේ කාලේ රොබර්ට් නොක්ස් මොකද්ද කිව්වේ? මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කිව්වා. අපේ ඉතිහාසෙ නම් මඩ සෝදාගත්ත ගොවියෙක් රජ වුණේම නැහැ. මන් දන්නේ ලෝක ඉතිහාසෙත් තින්නේ සින්සනාට් විතරයි. මොකද රෝමේ මේ වගේ ආරාජික වෙලා විනාශ වෙලා රෝමේ කඩා වැටිච්ච වෙලාවේ සින්සනාටස් පත්ුණා රටේ රජුරුව හැටියට. ඔව් නගුලත් උදැල්ලත් අරගෙන ඇවිල්ලා භාණ්ඩාගාරේ තියලා භාණ්ඩාගාරේ තියලා ඔව් රට පාලනය කරා රට ශාස්ත්‍රීය කරා රටේ අරාජික භාවය නැති කරා රටේ සංහිඳියාව ඇති කරා නැවත සින්සනාට උදලයි නගුල්ලයි අරගෙන තමන්ගේ ගමට ගොයිබිමට යනකොට මුළු රටම ඔළුවර සන්දුන්නා හැඬුවා හඬය වැළපුණා සමම විශ්වාස කරනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ මේ ලේසිපාසු කෙනෙක් නේ මම දකිනවා මේ මම සතුටු වෙනවා ජනාධිපතිතුමා පැමිණීම ගැන මෙතුමට සමාන කරන්න නායකයෙක් මම බැලුවා නිකන් අරගෙන මෙතුමට සමාන කරන්න පුළුවන් දඩිසයා නායක මෙතුමා එතකොට ඩීඑස් නායක මෙතුමා සිරිමා බණ්ඩාර නායක මෙතුමා ජයජවදන මෙතුමා ප්‍රේමදාස අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔය ශ්‍රේෂ්ඨ නායකයෝ එයාගේ චරිත ලක්ෂණ වෙනයි එයාගේ වැඩපිළිවෙල වෙනයි හැබැයි මම කියන්නම් මේ සියලු දෙනා අතරින් මම දැක්ක එක නායකයෙක් මෙතුමට සමාන කරන්න පුළුවන් කියලා ඒ තමයි ශාරීරියනුත් හැඩරුවෙනුත් සමානකම තියෙනවා ඒ සමානකම තියෙන්නේ SWRD බණ්ඩාරනායක මෛතුමා අර බෝතල්ලාඩි කණ්ණාඩි දෙකක් දැම්ම නම් හරියටම බණ්ඩාරනායක පිළිරුවට සමාන වෙනවා දේනාද අර රවුම් කණ්ණාඩි දෙකක් දැම්ම නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා SWRD බණ්ඩාරනායක මෛතුමාට සමාන වෙනවා ඒ රූපෙන් පමණක් නෙමෙයි වැඩපිළිවෙල එදා එතුමා එතුමා සංහිඳියාව ඇති කරන්න ඒ වගේම සාමූහිකව වැඩ කරන්න ඒගේ ප්‍රජාතන්ත්‍රවාදී බව මිතුරු සතුරු ප්‍රතිවාදීන්ගේ ඒ සියලු දේවල් වලට උපේක්ෂා සහගතව විඳ දරා ගන්න පුළුවන් නායකත්වයක් SWRD බණ්ඩාරනායක මෛතුමාට තිබුණා එතුමා සංහිඳියාව ඇති කරන්න බණ්ඩාරනායක චිරනායකම් ගිවිසුම ගැන එදා මේ ජාතික ප්‍රශ්නේ විසඳන්න තිබුණු මහඟු අවස්ථාව තමයි SWRD බණ්ඩාරනායක මෛතුමා චිරනායක මෛතුමාත් එදා ඒ ඇති කරගත්ත ගිවිසුම අද එහෙමනම් අපි 30 අවුරුදු යුද්ධයකට ගොදුරු වෙන්නේ නැහැ අපි එහෙනම් අද මේ 30 අවුරුදු යුද්ධයේ සාපෙන් අපේ රටේ ජීවිත දේපල මේ විනාශ වෙන්නේ නැහැ එහෙමනම් අපට අපි මීට වඩා මේ ආසියාකරයේ ඉහළම ගියපු රට බවට පත් වෙනවා අන්න බණ්ඩාරනායක මෛතුමාට සමාන කරන්න පුළුවන් මෙතුමගේ තියෙන සංහිඳියාව පිළිබඳ තියෙන ආකල්ප අපි ඉතාමත්ම අගය කරනවා නිසා අපි ඉල්ලන්නේ මෙච්චරයි මේ රටේ ආණ්ඩු කරන්න දුන්නේ නැහැ ප්‍රේමදාස ජනාධිපතිතුමාට මේ රටේ සිරිමා බණ්ඩාරනායක මැතිනිට කරන්න දුන්නේ නැහැ ජයා ජාවදන මෛතුමාට කරන්න දුන්නේ නැහැ මට මතක SWRD බණ්ඩාරනායක මෛතුමාගේ කාලේ අපි අහලා තියෙන අවුරුද්දේ දවස් 300 අධික අවුරුද්දට 66යි 60 අවුරුද්දට 65යි 366ක් වර්ජන අදත් එහෙමයි වර්ජන කරනවා පෙළපාලි යනවා පිකටින් කරනවා මේ වර්ජන පෙළපාලි පිකටින් නැස්සේ අපේ අර අහිංසක රණවිරුව බිල්ලට දෙන්න එපා ජාතිය නාමෙන් ඉල්ලන්නේ අහිංසක රණවිරුව ගෙනලා පාරේ වාඩි කරන්න එපා ඔවුන්ගේ අවිත ප්‍රයෝජන ගන්න එපා කරුණා කරලා ඒ අහිංසක රණවිරුවට වෙච්ච ඒ රණවිරුවන්ගේ අවශ්‍යතාවය මහින්ද රාජපක්ෂ යුගයේ ඉෂ්ට වුණේ නැහැ ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉෂ්ට කරන්න මැදිහත් වෙලා ඒක විසඳලා තියෙද්දි තමයි මේක අර දෙන දෙහෙට වෙලාසෙනින් මැදට පැනලා ඕ මමත් ඔතන හිටියා මම තමයි මේක කරේ අපි ඔක ගමේ කරමු ඒ දේශපාලන අපි මේක රටේ ජාතික දේශපාලනයේට ගාහිංසක රණවිරුවන්ව ඈඳාගෙන ගාවාගෙන කරන මේ වැඩපිළිවෙල අපි අනුමත කරන්න පුළුවන් කමක් නැ අනේ මේ නායකයාට මේ රට කරන්න දෙන්න අපි ඉල්ලන්නේ අගමැතිතුමාට ජනාධිපතිතුමාට අවුරුදු 5කටනේ ගත්තේ පොඩ ඉවසන්න විපක්ෂ ටිකක් ඉන්න අපි තම මාණ්ඩුවේ හිටියා ඉතින් තමුන්නාන්සේ අපි දින 100 ආණ්ඩුවේ එකතු වුණා මේ සම්මුති වාදයට අපි මේ වැඩපිළිවෙල අපේ පක්ෂයේ සභාපති වුණාට පස්සේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සම්මුතිවාදී පරිවර්තන වැඩපිළිවෙලට අපි සම්බන්ධ වුණා අපි එකතු වුණා තේනද ඒක නිසා අපිට ඉරිසියා කරන්නත් එපා ආණ්ඩුවට ඉරිසියා කරන්නත් එපා මේක කරගෙන යන්න දෙන්න පවුනේ නේද අගමැතිතුමත් අවුරුදු 20ක් විතර විපක්ෂයේ ඉඳලා නේද මුදල් ලැබෙත්තුවා මේ ඇවිල්ලා තියෙන්නේ අපේ ජනාධිපතිතුමා නම් ඇමතිකම් කරා නේද ජනාධිපතිතුමා ඇමතිකම් කරා එතුමා අගමැතිකම් බලාපොරොත්තු වුණේ අතිලව් එතුමට ජනාධිපතිකම දුන්නේ රටේ ජනතාව එතුමට ජනාධිපතිකම දුන්නා ඒ නිසා මේ ජනාධිපතිතුමාට මේ රට කරන්න දෙන්න අපි විපක්ෂෙන් ඉල්ලන්නේ අපි විපක්ෂනේ කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ ජාතික ගැටලුව විසඳලා අපේ අනාගත පරපුරට යුද්ධයක් ඇති නොවන තැනට මේ රටපත් කිරීමට අපි මැදිහත් වෙමු ඒකට අපි දායකත්වය දෙමු මම දන්නවා ඉතාම හොඳ දේශපාලකයෙක් අපේ රණතුංග පවුලේ අපේ හොඳ දේශපාලකයෙක් අපේ පක්ෂේ ඔබතුමාලාට දැවැන්ත කාර්යභාරයක් ඉතිහාසෙ. මේ අවස්ථාව අපට ආයේ ලැබෙන්නේ නැහැ. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා මතක් කරනකොටම අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් දෙනවා. ඒ නිසා අපට මේ අවස්ථාව විරල අවස්ථාවක්. මේ අවස්ථාවේ නිසි ප්‍රයෝජනෙ අරගෙන අපි මේ රට නිසි තැනට නිසි ලෙසට නිසි මාවතකට යොමු කරලා මේ රට ආසියාවේ හොඳම රටක් බවට පත් කරන්න අපි කටයුතු කරමු. තව එකක් මට පේනවා. මට මේ පහුගිය දවස්වල මම ප්‍රවෘත්ති බැලුවා. බලනකොට අපේ ජනාධිපතිතුමා ගිහිල්ලා හිටියා. ජනාධිපතිතුමා ගිහිල්ලා හිටියෝ රාය පත්‍රයට වසර 30ක් පිරිනේකට. හරි. වසර 30ක් පිරින උත්සවයට ගිහිල්ලා හිටියා. එතකොට එතනදී කිව්වා අපේ විචායිවන් මහත්තයා මේ මුරුකසන් වරුසාවක් බලාපොරොත්තු වුණේ මේ අටවෙනිදා දේශපාලන පරිවර්තනයේ. නමුත් පොද වැස්සක් තමයි වැස්සේ. ඔව්. අපේ ජනාධිපතිතුමා මුවගට සිනහ නගලා කිව්වා ඒක පොද වැස්සක් නෙමෙයි ඒක මල් වැස්සක් කිව්වා. ඒක මල් වැස්සක් වුණේ කොහොමද? එතුමා ඉතා විශාල දෑවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරා. මුලාසනේ මන්ත්‍රීතුමනි, තුනෙන් දෙකක් අපට විපක්ෂයට තියද්දි අපි එදා ගිහිල්ලා විපක්ෂේ වාඩි වුණා. දිනසි ආණ්ඩුවට අපි විතරක් නෙමෙයි එකතු වුණේ. එදා අපි ගිහිල්ලා විපක්ෂේ වාඩි වුණා. දිනේෂ් ගුණවර්ධන මහත්තයා ලතිස්ස විතරන වාස්තු නානයක් කර මහත්තයා මේ ඔක්කොම විපක්ෂේ වාඩි වුණා. දිනසියට අත ඉස්සුවා. අයවැය සම්මත කරා. හොඳ ප්‍රවේශයක් ආවා. එතකොට මේ සම්මුති වාදයට අපි ඔක්කොම එකතු වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ සුළුතරයක් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා සමග එකතු වෙලා අපි ස්තුතිවන්ත වෙනවා විපක්ෂයට. දිනේෂ් ගුණවර්ධන මහත්තයාලට, ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමාලට අපට පුළුවන්කම ලැබුණා 19 වෙනි සංශෝධනය බලාත්මක කරන්න. එදා මුල්ලේ බලතල තිබුණේ කොහටද? මේ රටේ එක පවුලක් 70%ක් මේ රටේ ජාතික අයවැයෙන් කළමනාකරණය කරා. අපේ අමාත්‍යංශවලට ලැබුණු මුදලුත් අර කැසිනෝ මේසේ රේක්කෙන් සල්ලි ගන්නවා වගේ ඔක්කොම ටික එකතු කරගත්ත බැසිල් මහත්තයා. මොකද අපිට මට සල්ලිවෙන් වුණා වාහන ගන්න. ඒ ගේන්නේ බැසිල් මහත්තයා. තේරෙනවද? මට අලිවැට ගහන්න සල්ලි හම්බුණා. සල්ලි අලිවැට ගහන්නේ බැසිල් මහත්තයා. අසන්ත අපේ මන්ත්‍රීතුමාත් ඉන්නවා, උපදේශක එතුමාගේ ඒ කාලේ. තේරෙනවද? ඒක නිසා මේ රටේ තිබුණු සියලුම මුදල් කළමනාකරණය කරා, පාලනය කරා. විධායක ජනාධිපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ තමන්ගේ තිබුණේ මුල්ලේ කළමනාකරණය මේ රටේ ජනතාවගේ මල්ලයි පෙට්ටියයි පාර්ලිමේන්තුවට දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන එක මම මතක් කරනවා. අන්න මල්ලේ පෙට්ටිය අයිතිය ජනතා නියෝජිතයන්ට දුන්නා. අද ආඩම්බරයෙන් රවි කරුණානායක ඇමතිතුමා අයවැය ඉදිරිපත් කරනවා. ඔබතුමා ඉතාමත්ම ආඩම්බර ලීලාවේ නේද? හරි, මම අයවැය ගැන කතා කරන්නේ නැහැ. නමුත් මේ ආකාරයට තව එකක් තියෙනවා. දැන් මම වික්‍රායිවන් මහත්තයාගේ ඒ උත්සවයට ගිහිල්ලා කරපු කතාව අහලා මට හිතුණා මේ බණ්ඩාර රෂ්ඨපි වාටි බණ්ඩාරනායක මහත්තයාට අපි කිව්වේ ආසියාවේ රිදී සීනුව කියලා. අපි බොහොම ගෞරවයෙන් කිව්වේ, බොහොම ආදරෙන් කිව්වේ. හැබැයි උක්තාක්‍යාත අක්ෂර විඤ්ඤාසයේ මැද මුල අග අන්තර් සම්බන්ධතාවයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කතා කරනකොට අටුවා ටීකා ටිප්පණි ගැටපද විවරණ සන්න භාව මේ ඔක්කොම ඇතුව හරියට තිතට කතා කරනවා. කොල්ල බලන්නේ අර කන්න මොනාද? ස්ක්‍රීන් නෑ. ටෙලි ඒවනේ. ඒ ගැජට් බජට් මොකුත් නෑ. තිත්තට කතා කරනවා. ඈ ටෙලි ඔව් ඒව මොකක් මොන ගැජට් එකක්වත් නෑ. හරියට කතා කරනවා. ඉතාම පැහැදිලි ස්වරෙන් ජනතාවට හරියට කාවදින විදියට කතා කරනවා. මම කල්පනා කරා මේක රීදී සීනුව නෙමෙයි, ආසියාවේ රන් සීනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා මම නැවත වරක් මතක් කරනවා මූලාසනයේ මන්ත්‍රීතුමනි. අපි මේ දැන් බලන්න සමමේ කතා කල්පනා කරේ. හැබැයි මේ මොනා කරත් මොනවා කරත් අපේ තියෙනවා අපි මන් දන්නේ විජේ කුමාරයාගෙන් අපි බිහි වෙච්ච නිසාද කියලා අපි මේ අපේ කුහකකම තියෙනවා තේරෙනවද අපේ ඉරිසියාව තියෙනවා අපේ ක්‍රෝධය තියෙනවා වෛරය තියෙනවා අපි කාටවත් මට බැරි නම් උඹටත් බෑ තොපි නසම්වා කියලා තමයි වැඩේ පටන් ගන්න මම රැකෙම්වා කියලා නෙමෙයි ඈ තොපි නසම්වා කියලා ඒ නිසා මට බැරි දේ කවුරුවත් කරන්න බෑ අපේ පැත්තේ සිටියා අධ්‍යාපන විදුහල්පතිවරේ ඔව් මං ගියාට පස්සේ මේ ඉස්කෝලේ ඉතින් වැහෙනවා කිව්වා මම ඇයි විදුහල්පතිතුමා එහෙම කියන්නේ නෑ ඉතින් මගෙන් පස්සේ මේක කරන්න කවුරුවත් නෑනේ මං කොහොමද ඉතින් එහෙම කියන්න එපා කවුරුර දාලා මේ පාසල අපි ගෙනියන්න ඕනේ මේක ජාතික පාසලක් ඒ වගේ මේ මේ රට සමහරු කල්පනා කරනවා අපි තමයි ඔව් සමහර කුමරවරු ඔටුනු පළඳනකම් සිටීතුයි කියලා විශ්වාස කරනවා ඒක ඇත්ත එතකම් මේක ආරාජිකා වෙලා විනාශ වෙලා එකිනෙකා එන කොටාගෙන රටේ ජාතික සමගිය නැතු ආර්ථිකය කඩා වැටලා මහා දැවැන්ත අර්බුදයක් දක්වා මේක ගමන් කරන්න ඕන මහා දැවැන්ත අර්බුදයක් දක්වා මේක ගමන් කරන්න ඕන ඒ නිසා එසේ නොවිය යුතුයි එසේ නොවීමට නම් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල මේ ජනාධිපතිතුමාට මේ කාලය දෙන්න ඕන මේ ආශිර්වාද දෙන්න ඕන අපි මේ රටේ සිංහල බෞද්ධ දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ හැම ජාතියකින්ම ඉල්ලනවා මේ රටේ සංහිඳියාව ඇති කරන්න පුළුවන් ප්‍රධාන පක්ෂ දෙක එදා UNP විරුද්ධ වෙනකොට අපි පටන් ගන්නකොට UNP විරුද්ධ වෙනවා මේමනේ මේක තිබුණේ දැන් මේ දෙකෝ මේ ජනාධිපතිතුමාට මේ අමාරු කාර්ය දැන් හැම ආණ්ඩුවක් පත් වෙලා ඊළඟ ආණ්ඩුව එනකොට මොකද්ද වෙන්නේ ආණ්ඩුව එනකොට දේශපාලන පරිගණක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් තුන දේශපාලන පරිගණක දැන් මේ දැනුත් දෙන්න යනවා පොලිසියට දේශපාලන පරිගණක මේ රටේ ජනතාව එන කොටාගෙන ගහගෙන මරාගෙන පක්ෂ පාට ભેදයෙන් ಜಾති ભેදයෙන් වෙන් වෙලා කුල ભેදයෙන් වෙන් වෙලා මේ වගේ හැම දෙයකින්ම වෙන් වෙලා මහා විනාශයක් මේ රටට කානාදිමත් කාලයක් තිස්සේ ළඟා වෙලා තිබුණා අද මේ ප්‍රධාන පක්ෂ දෙක සංහිඳියාවක් ඇති වෙලා තියෙනවා ප්‍රධාන පක්ෂ දෙකට ආද එකතු වෙලා තන අපි ඒකාබද්ධ විපක්ෂයට අපි ආයාචනා කරන්නේ අපි ගෞරවයෙන් ආරාධනා කරන්නේ මේ ඒකාබද්ධ විපක්ෂය ඈ ඔව් කලින් ගිවිසුම් ගැහුවා ඉතින් ඒ වුණාට මේ මූලික කාරණාවලට මේ අපි කියනවා අර අමාත්‍යංශයට මේ අමාත්‍යංශයට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා එහෙමනම් මේ රට පාලනය කරන්න ජාතික ප්‍රතිපත්තියක් අදේ ජාතික ප්‍රතිපත්තියක් හදන වැඩපිළිවෙලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාද මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දැන් මගේ ආසනය ගත්ත රංජිත් මද්දු බණ්ඩාරයි මම නාය පොළඟයි වගේ එහෙනම් දැන් එක කෙහෙල් කොටේ නැගලා ඉන්නෝ එහෙනම් ගම් වතුර නිසා එහෙනම් ඒ වගේ දැන් මේ රටේ අවශ්‍යතාවය මේ රටේ අවශ්‍යතාවයට අපට ඇයි එකට ගමන් කරන්න බැරි අපට එක්ක වැඩ කරන්න බැරි ඇයි අපට එක්ක සංවර්ධනය ගෙනියන්න බැරි මුදල් ලැබෙයිතුමා එහෙනම් මේ රට අපේ අනාගත පරපුරට අපි දායාද කරන්න ඕනේ
ඇමතුමා බුදුමාතා විනාඩි දෙකක් තිබෙනවා
ඕ නිර්මල පිරිසිදු රට මම ඇත්ත වශයෙන්ම මම අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම අපේ ජනාධිපතිතුමාටත් මම මේ ඇති වූ සංහිඳියාව මේ සම්මුතිවාදී ආණ්ඩුව මේ නියම කාලේ අවසන් වෙනකන් ගෙනියන්න කියලා මම ඉතා කරුණාවෙන් මතක් කරනවා මේ ඉලක්ක සම්පූර්ණ කරගන්න ඔබතුමාට ජාතික වගකීම මහා දැවැන්ත කාර්යභාරයක් ඔබ දෙපළ කරමත උරුමත පැටවිලා තියෙනවා ඒ කරමත උරුමත පැටවිලා තියෙන මේ ජාතික කාර්යභාරය ඉෂ්ට කරන්න ඒ අවශ්‍ය කාල වකවානු මේ කටයුත්ත සම්පූර්ණ කරන්න මේක ජාතියට රටට බාර දෙන්න ඔබතුමාට කටයුතු කරන්න හැබැයි ජනාධිපතිතුමනි මෙහෙම කියනවට ඔබතුමා මං ගැන මොකුත් හිතන්න එපා අපිට මට ලොකු සැකයක් බියක් තියෙනවා SWRD බණ්ඩාරනායක මහත්මයා එදා විනාශ කළේ එතුමා ඝාතනය කළේ එතුමගේ හතුරු නෙමෙයි එතුමගේ පක්ෂය එතුමගේ කණ්ඩායම පල්දුවේ සෝමාරාම බුද්ධරක්කිත විමල විජේවර්ධනලා ඒ දේ කරේ එනිසා එවැනි තත්ත්වයක් මම ප්‍රාර්ථනා කරනවා ඈ උදා නොවේවා කියලා මොකද අපේ ඈ ඔව් ඔව් සිද්දි සොයිසර හිටියා ඔව් ඒක තමයි ඒක නිසා කරුණා කරලා මම ප්‍රාර්ථනා කරනවා මම ඉල්ලීමක් කරනවා එවැනි දෙයක් ඕ එවැනි දෙයක් මේ මේ රටේ එවැනි ඛේදවාචකයක් සිදු නොවේවා කියලා ඔබතුමාට ආයු වර්ණ සැප බල ප්‍රඥාව අගමැතිතුමාට ඒ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා මොකද අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමා දීර්ඝ කාලයක් ජීවත් වෙලා මේ රට සම්මුතිවාදයේ තුල ඒ වගේම සංහිඳියාව ඇති කරලා මේ රටේ උතුරේ දකුණේ නැගෙනහිර බටහිර බස්නාහිර මේ හැම තැනකම ඕනෑම පුරවැසියෙකුට කියලා ජීවත් වෙන්න පුළුවන් ඒ පරිසරය ඇති කරලා සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා නැවතවර ප්‍රාර්ථනා කරමින් මම ආරාධනා කරනවා අපේ දිනේෂ් ප්‍රහාදන මහත්මයාලටත් තීරණාත්මක අවස්ථාවේදී රට වෙනුවෙන් තීරණ ගන්න කියමින් මම මගේ වචන ස්වල්පව අවසන්
කරනවා. දරු දිනේෂ් ප්‍රහාදන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20ක් වෙන්න ඉති වෙනවා.
මම ස්තුතියි. මට ආරාධනාවක් කරපු නිසා කතා කරන්න ලැබීමත් ඉතාම හොඳයි. විශේෂයෙන් ගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තු සභාගර්භයේ සිටින අවස්ථාවේදී ජනාධිපතිතුමාගේ වැශීෂත් ඒ වගේම වැශීෂ රාශියක් පිළිබඳ කතා කිරීම ඉතාම වැදගත්. මොකද අපේ රටේ විධායක ජනාධිපතිතුමාගේ බලය තවම පවතිනවා. එය හීන වෙලා තිබෙන බව සමහර අය තර්ක කරත් එක්සත් ජාතික පක්ෂය හා හවුල් ආණ්ඩුව උත්සාහ දරපු සියලු බලතල ජනාධිපතිතුමාගෙන් ඉවත් වෙලා නැහැ. ඒ නිසා විධායක ජනාධිපති ධුරේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා තිබෙන බරපතල වගකීම් අපි මේ අවස්ථාවේදී යලිත් අවධානයට යොමු කරන්නේ අපේ රටේ එක වැදගත්ම කාර්යයක් තමයි ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාංකවල ප්‍රධාන අනන්දල නිලධාරි. ඒ නිසා ජනාධිපතිතුමාට බැඳීමක් පවතිනවා. විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දීර්ඝ කාලයේම මේ යුද්ධය පිළිබඳ ගත කරපු අත්දැකීම් සම්භාරයකින් යුක්තයි. අපේ රටේ රණවිරුවන්ට කිසිම දඬුවමක් මේ රට බේරගන්න ගියපු ගමන නිසා අත් නොවීමට කටයුතු කිරීමේ අපේක්ෂාව මේ රටම බලාපොරොත්තු වෙන දෙයක්. ජනාධිපතිතුමාගේ ප්‍රකාශවල එය සඳහන් වුණා වගේ අපි විශ්වාස කරනවා ඒ සුවිශේෂ බලය ක්‍රියාත්මක කිරීමට තුලින් අපේ රට බේරාගත්ත රණවිරුවන් සැම දෙනාගේ ඔහු දිවි හිමියෙන් දිවි දුන්නේ ඔවුන් ආපහු හැරලා බැලුවේ නෑ රට බේරගන්නද මගේ ජීවිතේ බේරගන්නද කියලා. ඒක ජනාධිපතිතුමා දන්නවා. ඒ නිසා ලෝකෙ හැම රටකම යුද්ධයකට ගියපු රණවිරුවන්ට අඩුපාඩුකම් සිද්ධ වෙලා ඇති. ඒ අඩුපාඩුකම් සිදු වුණාට ඔවුන් ආරක්ෂා කරලා තිබෙනවා තම රාජ්‍යයන්. ඒ නිසා මම ගරු අතිගරු ජනාධිපතිතුමාට මේ වෙලාවේ ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා රණවිරුවන් කිසිවකු දඩයම් කිරීමට උත්සාහ දරන කිසි දෙයකට ඉඩ ප්‍රස්තාවක් තියන්න එපයි කියලා. දෙක, ගරු සභාපතිතුමනි, දෙක, දළ සලහපේරුම අපේ සංවිධායකතුමා පැහැදිලිව සඳහන් කරා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51 දෙනෙක් විරුද්ධ පක්ෂයේ ඉඳගෙන ඉන්නවා. ආණ්ඩුවට මේ ඡන්දය පාවිච්චි කරලා අපි කරුණු ජනතාවෙන් ඉදිරිපත් කරනවා. සමහර ඉදිරිපත් කරපු කරුණු නිසා රජය ගියපු වැරදි දේවල් කරන්න හදපු වැරදි දේවල් මගඩි දේවල් ඇනහිටවන්නට පුළුවන්කම ලැබුණා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා පාර්ලිමේන්තුව ගැන කතා කරන නිසා දැන් පාර්ලිමේන්තුව ඇතුලේ ඒකාබද්ධ විපක්ෂයට හිමි තැන ලබා දීලා නැහැ. ඒකාබද්ධ විපක්ෂයට හිමි කාලය ලබා දීලා නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මේ රටේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු වෙදක වේදිකාවේ කටයුතු කිරීමේදී ඒ අපේ වරප්‍රසාද යටපත් කරලා තිබෙනවා. මේක ඉතාම මං හිතන්නේ ලංකා පාර්ලිමේන්තුව විතරයි මෙවැනි විපක්ෂයකින් සමන්විත කණ්ඩායමක් ලෝක පාර්ලිමේන්තු වලින් මේ අයිතිවාසිකම් නැති වෙලා තිබෙනවා. ඉතින් ජනාධිපතිතුමාට අපි මේක කියලා අරියන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ බලය තිබෙන තැනක් නෙමෙයි. අද පාර්ලිමේන්තුව සාකච්ඡා වෙන නිසා පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා කතානායකතුමා ඇතුළු නිලධාරීන් මේවා ගැන සැලකිල්ල දැක්වොත් තමයි යහපාලනය කියන වචනයයි ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයටයි යහපත් අදහසක් රට තුළ ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඒ අභ්‍යගත වූ ප්‍රජාතන්ත්‍රවාදය ඒ අභ්‍යගත වූ යහපාලනයක් බවට පත් වෙනවා. අපි වගකීමෙන් අපේ කටයුතු අපේ පාර්ලිමේන්තුව තුළ හා රට වෙනුවෙන් ඉෂ්ට කරලා තිබෙනවා. මම කලින් කතාවල් වැඩන්න නොදන්න දේවල් කතා නොකර ඉන්න තරමට හොඳයි. ඔව් අමුණාංශේ මම ගරු ජනාධිපතිතුමා ඉන්න අවස්ථාවේදී මම විශේෂයෙන් මතු කරන්නට කැමති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ගැන කිව්වා. හොව අපි ඡන්දේ දුන්න 13 වෙනි සංශෝධනය 19 වෙනි සංශෝධනය සම්මුත කරන්න. ඒ 19 වෙනි සංශෝධනයේදී ඔඩිට් කමිෂන් එකක් තිබෙනවා. ඔඩිට් කමිෂන් has not been appointed. It is part of the constitution. The constitution has been violated by the constitution council. If the constitution provides for the appointment of audit commission, why isn't the audit commission been appointed? It is a violation of the constitution. අධිකාර ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය මේ ගැන යොමු කරන්න. මොකද ඔබතුමාට පමණයි ව්‍යවස්ථාවේ යම් කිසි පීල්ලක් පනිනවා නම් මැදිහත් වෙන වගන්තියක් තියෙන්නේ. ඒ වගේම ඔඩිට් මනත්තම් විගණනාධිපති පනත ඉදිරිපත් කරන්නේ නැහැ. කාව බේරන්නද විගණනාධිපති පනත ඉදිරිපත් නොකරන්නේ. අපි අහනවා. ඒ නිසා විගණනාධිපති පනත ඉදිරිපත් කරොත් ඔඩිට් කමිෂන් එකේ සභාපතිවරයා වෙන්නේ අර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වුණා වගේම මැතිවරණ කොමසාරිස්වරයා හැටියට අන්තිම හිට පුද්ගලයා ඔඩිට් ජෙනරල් බිකම්ස් චෙයාර්මන් ඔෆ් ද ඔඩිට් කමිෂන්. That is what it is. So I don't want to read sections of the constitution, but it is very clear. In 153 and all the subsections are being violated today by the constitutional council. And who chairs the constitution council? The honorable speaker chairs the constitutional council. Why is the honorable speaker violating the constitution? This is my question before.
Daru Janadhipathithuma.
ජනාධිපතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා ජනවාරි මාසෙට කලින් පත් කරනවා කියපේක. නමුත් මේ විදිහට අවුරුදු එකහමාරක් එහෙම නැත්නම් ජනාධිපතිතුමා අවුරුදු දෙකක් ගත වෙනවා ඔබතුමා පත් වෙලා අවුරුදු එකහමාරක් ගත වෙනවා ජනවාරි මාසෙ වෙනකොට 19 වෙනි සංශෝධනය සම්මත කරලා අපේ අලුත් පාර්ලිමේන්තුවට අවුරුද්දක මාස 5ක් වෙනවා. නමුත් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ කටයුත්ත මේ කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එකෙන් ඉෂ්ට කළ නැහැ. මම කැමතියි මහලේකම්තුමා මෙතන හිටියන. මොකද මහලේකම්තුමාලා තමයි මේවට වග කියන්න ඕනේ. මහලේකම්තුමාලාගෙන් අපි අහනවා කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එකේ වාර්තාව. It has to be submitted to parliament. It has to be laid before parliament. එක සැරයක් අපි අහුවාම කිව්වා විශල්ලේ. Where is that pledge that has been honored by before the house? It has not been honored before the house. So it has to be submitted to the president. It has to be also a copy has to be given to parliament to know what the constitutional council is doing. I mean this is no I point I mean my order. My time should not be taken on this.
මේක වැදගත් මන්ත්‍රීතුමා
දිනේෂ් මන්තුමාද ඔබතුමායෙන් අහන්නේ මේ 17 වෙනි සංශෝධනය මේ සම්මත කළ ඔබතුමාගේ ඔබතුමා ඉන්න කාලේ ආණ්ඩුවේ කිසිම පත්වීමක් නොකර අවුරුදු දෙකක් නිතන් ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා පිටිපස්සේ හිටියා කරන්නේ නැතුව දැන් අහනවා අවුරුදු දෙකක් ඇද්දී අපි ඔක්කොම පත් කරලා 9ක් පත් කරලා කොමිෂන් ඔබතුමා අහනවා
ඒක පත් කරලා ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි
මම වැඩි රාජකීය
කැමති
නෑ මම දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා හොරෙන් හම්බෙච්ච අය ඒ නිසා හගන්නේපා ආගන්නේපා ඒව නිසා නෑ අපි දන්නවා ඕවා මේ ගරු සභාපතිතුමනි ඊළඟ කාරණේ මම විශේෂයෙන් කියන්නේ
හොඳයි ගරු
ඔබතුමා ඉතින් බාධා කරන යමදාමන් නැගිටපොතින්
ආශු මාර්සෙනි මන්ත්‍රීතුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක
ව්‍යවස්ථාදායක සභාවේ ඔබතුමත් සමාජිකයෙක් විදිහට ඉඳගෙන ඇයි මේ ව්‍යවස්ථාදායක සභාවේදී මේක කතා කරගන්න බැරි වුනේ
සභාවේ කතා කරගන්න බැරි වුනේ කියලා අගමැතිතුමාගෙන් ගිහිල්ලා අහන්න මගෙන් අහන්න එපා
දන්නේ නැත්තම්. එතුමා තමයි මේ ව්‍යවස්ථාදායක සභාව වෙනුවෙන් ස්ටියරින් කමිටිය සභාපති. මම නෙමෙයි. අයියා I'm a member. So you go and ask the chairman whether I arrested it or not. Don't ask me. Don't waste the time of the house. They just to create obstacles to my speech. That is all. Daru sabhapati tumane. Chanda komisana. Mama kiwa chanda komisana. Chanda komasarista wada balatalayak ena nisai commission ekak haduwe. Wada swadhina wenna. Namuth ada mokadda chanda komisana karala tiyenne? It has become the biggest joke. I am sorry to say. I have to say this on behalf of the sovereign people of our country. Sovereignty lies in the people and not in a few individuals. You are not holding elections. No, you are not holding elections. Why? They said over and over again, every 3 months, that the delimitation commission will be over. It has been extended. Finally, Janadhipathiyumne eka ivarai den. Den kiyenawa, minindoru sithiyama nathuwa thiyanna baha kiyala. මේ ලෝකයේ හඳට යන කාලේ GIS ෆැසිලිටි එකේ සුමානෙන් මෙහෙම අයින් ලකුණු කරන්න පුළුවන්. කවදා මේ රවට්ටන්න කතන්දර කියන්නේ? මේ රටේ ඡන්දදායකයෝ බලාගෙන ඉන්නවා ගරු ජනාධිපතිතුමනි. ඡන්දේ තියලා පළාත් පාලන ආයතන නියෝජිතවපත් කරගෙන තමන් ගෙවන බදුවලට එකතු වෙන සල්ලි පිළිවෙලකට සංවර්ධනය වෙනවද හරියට වැඩ කරනවද කියලා ඒක තමයි නීතිය. මේක තමයි නීතිය. ඒ කියන්නේ බදු ගෙවනව නම් නියෝජනයක් අවශ්‍යයි කියන එකෙන් තමයි මූලධර්මයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව මේ රටේ සහ ලෝකෙ විශේෂයෙන් ඇමරිකාවේ වර්ධනය වෙන්නට පටන් ගත්තේ. අද මිනිස්සු බදු ගෙවනවා ඡන්දේ නැතුව. පත් කරන ලියෝජිත කොමසාරිස්ලා ආදී අයට බලය දීලා තියෙනවා ලක්ෂ ගණන් කෝටි ගණන් සල්ලි වේදන් කරන්න. කිසි කෙනෙක්ගේ කවුන්සිල් එකක් සභාවක අවසරයක් නැතුව මේක ප්‍රජාතන්ත්‍රවාදයේද මේ යහපාලනයේද මේකද නාස්තිය නවතින හැටි මේකද අක්‍රමිතා නවතින හැටි නෑ ඒ නිසා කරුණ සභාපතිතුමනි මේක අවධානයට යොමු කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලනු අනිත් කොමිෂන් සභාව ගැන කියන්න වේලාවක් නෑ අපේ අනිත් මන්ත්‍රීතුමන්ලා මේ ගැන සඳහන් කරා මම විශේෂයෙන් සඳහන් කරන්නට කැමති ඡන්ද කොමිෂම අද වෙනතුරු මේ පිළිමද පැහැදිලි ප්‍රතිඥාවක් රටට දීලා නැහැ. ඉතින් ඡන්දේ තියන්නේ නැති රටක ප්‍රජාතන්ත්‍රවාදී නැති බව ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සාකච්ඡා වෙනවා. අපි ඊටම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. 2017 වසරේ ආරම්භයේදී පළාත් පාලන ඡන්දය දැන් සම්මත කර තිබෙන ක්‍රියාත්මක වෙන නීති ක්‍රම යටතේ ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලන කොටත් කිව්වා මිශ්‍ර ඡන්ද ක්‍රමයකට රට පරිවර්තනය කරනවා කියලා. දැන් මිශ්‍ර ඡන්ද ක්‍රමේ පළාත් පාලන ඡන්ද ක්‍රමය පවත්වන පළවෙනි අවස්ථාව මේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා. මම තව එකක් අහන්න කැමති සභාපතිතුමනි. අපේ මහලේකම්තුමාලා ඇතුළු නිලධාරි මණ්ඩලය. එතුමාලට අපි ගරු කරනවා. එතුමාලට අපි අපේ සහයෝගය දක්වනවා. නමුත් එතුමාලාගෙන් වෙන අඩුපාඩුත් අපි කියන්න පසුබට වෙන්න හොඳ නෑ. කෝප් වාර්තාව. දැන් කෝප් වාර්තාවක් එන්න උනේ මොකද? මහා බැංකුව කියන්නේ ලෝකේ රටවල් වල තියෙන බැංකු මහා බැංකුවක් තියෙන රටක එකයි. මේ මහා බැංකුව ඇතුලේ සිදු වුණු ලොකම වංචාව. මෑත කාලයේ වංචාවේ ඉතුරු කොටස තාම හොයලා නෑ. ඒක හොයපු දවසට තේරෙයි එකේ අපි දැක්කේ only the tip of the iceberg කියලා. තව යට මූද යට මීට වඩා විශාලයි. දැන් මේ ගැන කෝප් එක වර්තාවක් දුන්නා. කෝප් වර්තාව අද වෙනතුරු පාර්ලිමේන්තුව මුද්‍රණය කළා නෑ මන්ත්‍රීලාට දැනගන්න. ඇයි? කුලුවන්ද පිළිතුරක් දෙන්න? මුද්‍රණාලයක් නැද්ද? සල්ලි නැද්ද? වෙන වර්තාවල් මුද්‍රණය කරන්න ආසේ ඇයි මන්ත්‍රීතුමන්ලගේ අතට කෝප් වර්තාව ලබා දීලා නැත්තේ? මේ ගැන පිළිතුරක් දෙන්න පුළුවන්ද? ඇවිල්ලා පිළිතුරක් ලියලා දෙයි කතානායකතුමාට. මොනවා හරි නොමග යන පිළිතුරක්. මේ වார்த்தාවයි යටපත් කරන්නේ මේ ඉන්න മന്ത്രിවරු 225ටත්. මේ බරපතල තත්වය මේ මහලේකම් කාර්යාලය වල ඉන්න සියලු නිලධාරීන් ඔක කියන්නේ. ඊයේ පෙරේදා ලක්මීම පත්තරේ මුල් පිටුවේ දාලා තිබුණා අපි කවුරුත් දැක්කා කතානායකතුමාගේ පුටුවේ ඉංජිනේරු මහත්තයෙක් ගිහින් ඉඳගත්තයි කියලා. අපි දකින්නේ පත්තරෙන්. කවුද වගේ යන්න ඕනේ? කවුද මේ වඩ වගේ යන්න ඕනේ? මේ පාර්ලිමේන්තුව පරිවර්තනය වෙන හැටි ඒක හොයා බලන්න වගකීම් යුත්තම පත් කරලා තියෙනවා. ඉතින් මෙහෙම මෙහෙම තත්ත්වයකින් අපි බලාපොරොත්තු වෙනවද පාර්ලිමේන්තුවේ කටයුතු හරියාකාර සිදු වෙයි කියලා. මම මේ කනගාටුවෙන් ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙක් ඇටියට කියන්නේ අලුත් මන්ත්‍රීවරුන්ට මෙවැනි අයිතිවාසිකම් නොමැති වී යෑමේ හොදපාලුවට පාර්ලිමේන්තුව පත් කරන්න එපයි කියන දේ යලිත් කියන්න ඕනේ. පාර්ලිමේන්තුව තුළ අපිට සහාය වෙන පරිවර්තකයන් හැන්ස්හාඩ් වාර්තාවේ අය, විවිධ කාර්යාංශවල අය, පුස්තකාලයේ අය, අතුළු සියලු දෙනා ඉටු කර ඇති මේ අමාරු තත්ත්වයන් තුළ අපි අගය කරනවා. ඒ අයට සමහර විට වාර්තාවල් තියන්න බොහෝ අමාරු තත්ත්වයන් තිබෙන දැන් කමිටු ගණනාවක් පත් කළ තියෙන අගමැතිතුමා අපිට පොරොන්දු වුණා oversight committees will function, oversight committees will solve, expedite, discuss, govern, have good governance. Now what has happened? Oversight committee එකට මන්ත්‍රීතුමෙක්ට තමුගේ ආසනේ ප්‍රශ්නයක් අරන් යන්න තිබුණ අයිතියක් නැහැ. උපදේශකාරක සභාව නැහැ ජනාධිපතිතුමනි. මේක ඔබතුමාට මම ඉන්න නිසායි මට මේ ජනාධිපතිතුමා කියලා කියවෙන්නේ. නමුත් මේක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කාටත් අපිට විතරක් නෙමෙයි කාටත් නැති වෙච්ච අයිතියක්. ඒක නැති වෙන්නේ මන්ත්‍රීට නෙමෙයි මහජනයාට. ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තිබුණ මේ අයිතිය දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවර්සයිට් කමිටීස් ඉඳ ගන්නවා, සමහර ඔවට සයිට් කමිටීස් වලට ඉඩ නැහැ කියලා තියෙනවා. මේ ඉඩ හොයනවා දැන් අවුරුද්දක් තිස්සේ ඔවර්සයිට් කමිටි වලට ඉඩ හොයනවා. ඉස්සර උපදේශකාරක සභා මන්ත්‍රීවරුන්ට ඉතාම මේ සභාවේ ඉඩ නැති නිසා එතන තමයි කතා කරලා ඇමතිතුමාලා එක්ක ප්‍රශ්න විසඳගත්තේ. මේක යලි මේ අයිතිවාසිකම ලබා දෙන්න මේ රුපියල් 100-500ක් වැඩි කරන එකයි සභානායකතුමා නැහිටලා ඉල්ලුවේ. ඊට වඩා වැදගත්
ගරු සභානායකතුමා
අපිට ලබා දෙන්න.
ඒ නිසා සභානායකතුමා
අපි උපදේශක සභාව ඇති කිරීමෙන් අපි පක්ෂ නායක රැස්වීමේදී අපි කැමැත්ත පළ කෙරුවා. ඒකට වැඩපිළිවෙල හදා ගන්න ඕන. We agreed to start the consultative committee. You know that.
Yeah, that's what. So as we agreed, it has not been implemented. I mean, those who are in charge should be responsible for implementing what we decide. Otherwise, the honourable members have no other platform or no other way of canvassing their issues, which is a very... things are happening. Yes, you say so. Garu, Sabhapati, Tumani, Anitkarani, ශ්‍රේෂ්ඨාධිකරණයේ අපි කවුරුත් ගරු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගනුකරු කරන්න අපි බැඳී සිටිනවා. මම කෙටියෙන් එක කාරණයක් කියන්න කැමතියි. I would like to quote a section from Namini Vijayadasa, Sunday Times of July 3rd. If I could read, Chief Justice K. Siripavan held that some events which took place in the award of the coal tender to Swiss Singapore Overseas Enterprises Limited shocks the conscience of the court. Usaviya Thigasila Vimatiyakata Pattunu Bhavai Prakashakalla Deen. Me Varadi Kriya Marge Tenderya Labadi Magana. Iti me Tienduye Sampurnama Kiyavande Enne. Having given my anxious consideration to the contentions raised on behalf of the parties, I consider the act or decision made by SCPC was outside its jurisdiction and therefore becomes null and void for all purposes. Chief Justice of Sri Lanka, Justice Sri Pavan. Dammukada andu karala din cabinet mandale rasela cabinet mandale thiyilla karala din naha meka karagena yanawa. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට ගෞරවයක් හිමි වෙන්නේ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ අනුගමනය කරා වෙන්නේ කොහොමද? මේ අද මේ කතා වෙනවා මේ ඇඟිලි ගහන්නේ නැහැ, දූෂණය නැහැ, නාස්තිය නැහැ, good governance ඔක්කොම කතා වෙනවා. මේ glaring example when you violate a decision of the Supreme Court and you are not dealing with local companies, you are dealing with international companies. All over the world, this has gone as a violation of the order of the Supreme Court. ඉතින් මම ශ්‍රේෂ්ඨ අධිකරණිය ගැන කතා කරන්නේ. ඇයි පොඩ්ඩක් අර මන්ත්‍රීතුමා ඉඳගෙන අහගන්නකෝ. නිකන් කියවන්නේ නැතුව. Oh, you when we know you have a brief. We know you have a brief. Everyone knows what your brief is. You don't have to expose yourself. Yes. Garu Kathanayaka niyo sabhapati tumani me vidiyata cabinet mandalaya katuvidi kirima yoge naha kiyana eka tamai me avasthavedi shrestha adhikaranaya gana api salakanawa nan shrestha adhikaranayata yam kisi gaurawayak hari me palana tantraye gena yapu weda pilimela idiriyata gena yama gana kalpana karanawa nan sidiviyutui ehema naththam shrestha adhikaranaya
garu mantri tuma obutumartha vinadi deka thibenawa
දැන තීරණය එසේ අවලංගු බවට පරිවර්තනය වෙනවා නම් කිසිම රජයේ නිලධාරියෙක්ට ස්වාධීනව හෝ ඒ වෘත්තිමය විශේෂඥයන්ට ස්වාධීනව කටයුතු කරලා තීරණයක් දෙන්නට බැරි වෙනවා. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් කෝටි ගණනින් මහජන මුදල් මේ තුලින් අපතේ යන අසාධාරණයට ලක් වෙන බවයි අපි කවුරුත් දන්නේ. එතකොට දරු කතානායක සභාපතිතුමනි අනිත් කාරණාව තමයි අපි ඊටම ඕනෑකමින් සඳහන් කරන්න ඕනේ අද සිදුවේගෙන යන මේ කොමිෂන් සභාවල් රාශිය පත් කළා තියෙනවා කොමිෂන් සභාවලින් පත් කරපු ක්‍රියාවලිය කෙසේද ඉෂ්ට වෙන්නේ කියන එක ගැන විශාල ප්‍රශ්න දිනපතා මතුවෙනවා. තේ එක කාරණාවක් තමයි FCID එක. මේකට කෙලින්ම අයිති නැති වුණාට පොලිසියට සම්බන්ධ නීති යටතේ ඇති කරාට FCID ගන්නා වාර්තාවල් ඉදිරිපත් කළා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදීද කියන එක. මොකද FCID ගැසට් එකේ ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු වගන්ති ඒ ගැසට් එකට ඇතුල් කළ දිනු. අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඇතිවන කමිටුව මගින් දෙන උපදෙස් පරිදි යම් යම් තීරණයන් ක්‍රියාත්මක කළ යුතුය. එහෙම නීතියේ පරීක්ෂණේ අපරාධයක හෝ ඕනෑම දෙයක ස්වාධීනත්වයක් කොහෙද එහෙම තියෙන්නේ? ඒක දේශපාලන ක්‍රියා තීරණයක් බවට පරිවර්තනය වෙන්නේ දගමෙත්තුමා කොච්චර ස්වාධීන වුණත් ජනාධිපතිතුමා කොච්චර ස්වාධීන වුණත් මේ වගේ නිවේදනයක් ගැසට් එකක් යටතේ කටයුතු කරනකොට මේ FCID ක්‍රියාමාර්ගයේ වළංගු භාවයක් නැති භයානක ප්‍රශ්නාංකයකට හා මර්ධනකාරී යාන්ත්‍රණයක් බවට පත් වෙලා තිබෙන බව තමයි අද අපි කනගාටුවෙන් සඳහන් කරන්න වෙන්නේ. එනිසා මගේ කතාව අවසන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මම විශ්වාස කරන ජනාධිපතිතුමා අපේ රට ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ මූණ දුන්නු බරපතල අවශ්‍යදායක තත්ත්වය අපේ රටේ අභ්‍යන්තරය පිළිබඳ අපේ රටේ ආරක්ෂක සේනාංක පිළිබඳ අපේ රටේ සියලු මට වෙලාව දෙනවනේ ඉතින් මම කතා කරන්න මට වෙලාව නැහැ ඒ වෙනුවෙන්
මම කියන්නේ එතුමා ඔබතුමා කතාව අවසන් කරන්න බාධා කරන්න එපා එතුමා කතාව අවසන් කරන්න.
මම කියන්නේ ඉතරයි. බාධා හැම අපිට වෙලාව දෙන්නෙත් නැහැ. ජනාධිපතිතුමා හිටපු එක හොඳයි මේක කියන්න. අපිට වෙලාව දෙන්නෙත් නැහැ. අපිට අපේ മന്ത്രി කණ්ඩායමේ ඉල්ලීම් ඉෂ්ට කරන්නෙත් නැහැ. ඉතින් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මේකනම් මේ භයානක තත්වයකට පරිවර්තනය වෙමින් ඉන්නේ. භයානක තත්වයකට පරිවර්තනය වෙන්නේ මෙවැනි අදහස් විපක්ෂයේ මර්ධනයකට පත් කළා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ භයානක තර්ජනයකට ලක් වෙනවා. මම සොයිසමතිතුමා කියපු කතාව කියන්න යන්නේ නැහැ.
දරු
මන්ත්‍රීතුමා අපි කිසිම ප්‍රාර්ථනය කරනවා කියලා ජනාධිපතිතුමා හෝ කිසි කෙනෙක්ට තමන්ගේ ජීවිතයට අනතුරක් වෙයි කියලා.
නමුත්
ප්‍රජාතන්ත්‍රවාදයේ ජනාධිපතිතුමනි මේ විදිහට මර්ධනයට ලක් වෙමින් ගියොත් හමුදා කුමන්ත්‍රණයක අනතුරු වෙන්න පුළුවන් කියන එක මම ඔබතුමාට
හොඳයි ඔබතුමා කතාව සංකයන් බොහොම ස්තුතියි.